නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා ගෝපාලක සූත්‍රය උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි වූ අනේපිට සිටුතුමා විසින් ඉදිකර පූජා කරන ලද අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ වැඩවසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතනවා භික්ෂූණියන් වේ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් පිළිතුරු දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ මහා ගෝපාලක සූත්‍රය දේශනා කරනවා. මේ මහා ගෝපාලක සූත්‍රය මේ ශාසනයෙහි පැවැත්ම පිණිස, අභිවෘද්ධිය පිණිස බොහෝ දෙව් මිනිසුන්ට වැඩ පිණිස, සැපය පිණිස පවතින ආකාරයකට යම් භික්ෂුවක් අනුගමනය කළ යුතු කාරණා පිළිබඳ සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා. ඒකාදශ හිභික්ඛවේ අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ අභබ්බෝ ගෝගණං පරිහරිතුං යනුවෙන් මේ අංග 11කින් යුක්ත වූ ගව පාලනය කරන්න, ඒ ගව ගණයා පරිහරණය කිරීමට සුදුස්සෙක් නොයි. ඔහු නිසා ඒ ගව සමූහයාගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ ගව සමූහයාගෙන් පස්ගෝ රස නැමැති ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේ වැරදි විදිහට ගව ගණයා පරිහරණය කිරීමෙන් ඒ ගව සමූහයාට නොයෙක් ලෙඩ රෝග ඇති වෙනවා. එළදෙනුන් කිර නිපදවීම අඩු වෙනවා. යනාදී වශයෙන් බොහෝ දොස් දැක්වෙනවා. ඒ පාලනය කරගන්න බැරි වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ ඉන්න කාලේ මේ ගව පාලනය, එහෙම නැත්නම් ගවයන් පරිහරණය කිරීම තමන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා දියුණු ලෙස කෙරලා තිබුණා. කොහොමද කියනවා නම් ඒ දවස්වල ගවයෝ ගණන් කරලා තියෙන්නේ ගණන් වශයෙන් නෙමෙයි, ඉඩ ප්‍රමාණය හැටියට තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර යොදුනක් දිග පළලට ගවයෝ දුන්නා කියලා තමයි. දැන් විශාකාව එහෙම විවාහ වෙන වෙලාවේ කොයිතරම් ගවයෝ දුන්නද කියලා කියන්නේ භූමි ප්‍රමාණය. ඒ කියන්නේ ගවයෝ ලක්ෂ ගණන් දීලා තියෙනවා. ඒ තරම් මහා පරිමාණයෙන් මේ ගව පාලනය සිද්ධ කරලා තියෙනවා. ඒ හින්දා අපි හිතනට වඩා ඉතා දියුණු ලෙස මේ දේවල් පිළිබඳව දැනගෙන ඉඳලා තියෙනවා මේ මිනිස්සු ඒ දවස්වල. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු 11ක් තියෙනවා නම් යම්කිසි ගව පාලකයෙකුට ඔහු සුදුස්සෙක් නෙමෙයි මේ දේ කරන්න. මොනවද? යම් ගොපල්ලෙක් රූපය දන්නේ නැත්තම්, රූපය දන්නේ නැත් කෙනෙකුට, රූපය දන්නේ නැහැ කියලා කියන්නේ මේ ගවයන් පිළිබඳ ගණන දන්නේ නැහැ, තමාගේ ගවයෝ අඳුන ගන්න දන්නේ නැහැ, මේ මොන වර්ණයෙන් යුක්ත ගවයෝද තමා ගාව හිටියේ කියලා දන්නේ නැහැ, ගව ගණන පිළිබඳ දන්නේ නැහැ. ඒ හින්දා ගඟකින් එතර වෙනකොට කිඹුල්ලු කෑවද, එහෙම නැත්නම් අතරමං වුණාද, එහෙම නැත්නම් වනයේ තනකමින් ඉඳද්දී සිංහ ව්‍යාඝ්‍රන්ට අහු වුණාද, තමන්ගේ ගවයෝ සම්පූර්ණ ප්‍රමාණය ඉන්නවද කියලා ඔහුට හරියට වැටහීමක් නැහැ. ඉතින් ඒ නිසා ඔහු ඒ අංගයෙන් නුසුදුසෙක් බවට පත් වෙනවා. න ලක්ෂණ කුසලෝ හෝති කියලා කියන්නේ ලක්ෂණය දන්නේ නැහැ. ගවයන්ගේ නොඑක් ලකුණු සලකුණු කොටලා තියෙනවා ඒ ගවයන් අඳුර ගැනීම පිණිස. ඉතින් මේ ගවපාලකයා දන්නේ නැත්තම් මේ තම තමන්ගේ ගවයෝ හඳුනා ගන්න ඔහු දක්ෂයෙක් නෙමෙයි ගව පාලනය සඳහා. න ආසාටිකං සාටිතා හෝති, ඔහු මැසි බිජුවට, ඒ කියන්නේ ගවයන්ට තුවාලයක් හැදුනහම මැස්ස ඉහළ තියෙනවා, මැස්සන්ගේ බිජුවට ඒ තුවාලය උඩ තියෙනවා. ඉතින් යම්කිසි උපකරණයක් භාවිතයෙන් මේ බැසි බිජුවට අයින් කරන්නේ නැත්තම් ඒ මැසි ආසාදනය විපුලත්වයට පැමිණ ගවයාගේ උදරය දක්වා පණුව පැතිරෙනවා. ඒ පැතිරීමෙන් ඒ ගවයා ලෙඩ වෙනවා, එහෙම නැත්නම් එළදෙන ලෙඩ වෙනවා. එහෙම වුණාම කිරි නැතුව යනවා. ඒ හේතුවෙන් පසු පැටවුන්ට පවා ලෙඩ වෙන්න සිද්ධ වෙනවා, කිරි නොමැති වීම හේතුවෙන්. ඉතින් මෙන්න මේ ආකාරයට මැසි බිජුවට අයින් කරන්නේ නැහැ. ඒ ලක්ෂණේ තියෙන ගොපල්ලෙක් සුදුසු වෙන්නේ නැහැ ගව ගණයා පරිහරණය කරන්න. වනය වහන්නේ නැහැ. ඒ වනය වහන්නේ නැහැ කියන්නේ ඒ තුවාලයක් වුණාම යම්කිසි බේතක් තියලා ඒ වනය වැසිය යුතුයි. ඒ වනය වැසුවේ නැත්නම් ඒ තවදුරටත් දියුණු බවට පත් වෙනවා. අනික් කාරණය තමයි දුන් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ දවල් කාරේ වනේ පුරා හැසිරිලා ගඟකට විලකට බහැලා පැන් බීලා ඒ ගවගණයා නැවත ගාල් කරලා මැස්සෝ අධික කාලයක් නම් මදුරෝ අධික කාලයක් නම් මේ උවදුරු වලින් ගවගණයා බේරීම සඳහා දුන් ඇල්ලිය යුතුයි කියලා ඒ දවස්වල මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. ඒ දේ කරන්නේ නැත්තම් ඔහුට තමන්ගේ ගව සමූහය රැකගන්න බෑ. මේ ලක්ෂණේ තියෙනවා නම් ඔහු සුදුස්සෙක් වෙන්නේ නැහැ. තීර්ථය දන්නේ නැත්තම් ගඟට බහින තොට, ගඟ හරහා යන තැන, ගඟට බැසිය යුත්තේ කොතනින්ද, ගඟ හරහා යා යුත්තේ කොතනින්ද කියලා දන්නේ නැත්තම් ඔහු සුදුස්සෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද සමහර තැනක ගැඹුරු වැලි, සමහර තැනක ගල්පතුරු තියෙනවා, වලවල් තියෙනවා. මේ අනතුරු වලට ලක් වුණාම ඒ ගවයන්ට තුවාල වෙනවා. ඊට අමතරව දරුණු කිඹුල්ලු ඉන්නේ තැන් තියෙනවා. ඒ නිසා පැන් බොණ්ඩ ගවගණයා මෙතන හොඳයි, එහෙම නැත්නම් ගඟහරහා තරණය කරන්න මෙතන හොඳයි කියලා තීර්ථය දැනගෙන ඉන්න ඕනේ. ඒ ගඟහරහා යෑමට සුදුසු ස්ථානය දන්නේ නැත්නම් ඒ ගවගණයා ඔහුට පරිහරණය කරන්න බෑ. න පීතං ජානාති කියලා කියන්නේ කොතෙක් දෙනා පැන් බිව්වද, කොතෙක් දෙනා පැන් බිව්වේ නැද්ද කියලා දන්නේ නැහැ. ශක්තිමත් ගවයෝ අනික් අයව තමන්ගේ අඟෙන් හෝ ඇඟෙන් හෝ ඇත්මෑත් කරලා ගැඹුරු දියට බැහැලා හොඳ ජලය බොනවා. ශක්තිමත් නැති ගවයෝ මඩ සහිත ජලය බොනවා. එහෙම නැත්තම් ජලය බොන්න ලැබෙන්නේම නැහැ. මේ අඥාන වූ ගොපලුතෙම දන්නේ නැත්තම් තමන්ගේ සියලු ගවයෝ පැන් බිව්වද කියලා, පැන් පානය කළාද කියලා. ටික වෙලාවකින් සියල්ලෝම පැන් බිව්ව කියලා හිතාගෙන නැවත ගවගණයා ඒ තැනින් අහකට ගන්නවා. ඉතින් අර පැන් බීපු නැති පිරිස, ඒ කියන්නේ ඒ ගව සමූහයා ලෙඩ වෙනවා. ඒ නිසා බීපු බව, බිව්වේ මොනවද, බිව්වේ නැත්තේ මොනවද, කවුද බිව්වේ කියලා දැනගෙන ඉන්න ඕනේ. න වීතින් ඥානාති කියලා කියන්නේ යන මාර්ගය දැනගෙන ඉන්න ඕනේ. මේ මාර්ගයේ ගියාම ඒ ගවයන්ට සුදුසුද, සිංහ විහාරයේ ඉන්නවද යනාදි වශයෙන් යන මාර්ගය දැනගෙන ඉන්න ඕනේ. මොන මේ මාර්ගයෙන් ගියාම දවසින් භාගයක්ම යනවද යන්න අවශ්‍ය ස්ථානයට, තන තියෙන ස්ථානයට යන්න දවසින් භාගයක්ම යනවද, ඒ වගේ කාලය පාලනය කරගත හැකි පරිදි මාර්ගය දැනගෙන තියුතුයි. යන මාර්ගය දන්නේ නැත්නම් යන්නේ කොහෙද දන්නේ නැහැ, ආපහු වෙන්න දන්නේ නැහැ. න ගෝචර කුසලෝ හෝති කියලා කියන්නේ සැරිසරිය යුතු භූමි ප්‍රදේශය දන්නේ නැහැ. ඒ කියන්නේ කරදර බහුල ප්‍රදේශෙත් සැරිසරනවා. මේ ප්‍රදේශය සුදුසුයි කියලා දන්නේ නැහැ. ඉතින් මේ කාරණේ මේ ගොපල්ලාගේ තියෙනවා නම් ඔහු ගවගණයා පරිහරණය කරන්න සුදුසු කෙනෙක් නොවන බවටපත් වෙනවා. අනවශේෂ දෝහි හෝති, ඒ කියන්නේ බසු පැටියන්ට ඉතුරු කරන්නේ නැතුවම එළදෙනුන්ගෙන් කිරි දොවනවා නම් ඔහු සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මොකද තමන්ට ප්‍රයෝජනයට ගත්තට අනුන් ගැනත් හිතන්න කියලා තියෙනවා. ඒ ගන්න පුද්ගලයා සහ ඒ පුද්ගලයාගෙන් යැපෙන ගැනත් හිතන්න කියලා තියෙනවා. ඒ නිසා එළදෙනගෙන් යැපෙන වසුපැටිය ගැන සිතිය යුතුමයි. එහෙම නැත්නම් ගව සමූහයාගේ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ, දියුණුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඉතුරු නොකොට දොවන්න එපා කියලා තියෙනවා. ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි දොවන්න කියනවා. යම් ගෝපීතෘ ඒ කියන්නේ ගවයන්ට නායක ගවයෙක් ඉන්නවනම්, ඍෂභෙක් ඉන්නවනම්, යම් ගෝ පරිනායක ඒ ගවයන් පාලනය කරන යම් ගවයෙක් ඉන්නවනම්, ඒ ප්‍රධාන ගවයන්ට අතිරේක පූජාවකින් පූජා කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මල් මාලා දාන්න කියලා තියෙනවා, විශේෂයෙන් සලකන්න කියලා තියෙනවා, විශේෂයෙන් ඔහු කන බොන දෑ පිළිබඳව බලන්න කියලා තියෙනවා. ඒ මොකද එහෙම කරාම ගව පාලකයාට අමතරව ඒ ගව ගවණයාගේ ආරක්ෂාව ඒ ප්‍රධාන ගවයෝ බලා ගන්නවා. තමන්ගේ මේ ගව සමූහයා කියලා මමත්වයක් ඇති වෙලා ඒ ගව සමූහයා පාලනය පිළිබඳ ආරක්ෂාව පිළිබඳ ඒ වෘෂභයෝ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ගෝපීතෘන් නැත්නම් ගෝ පරිනායකයන් ඒ කියන්නේ ඒ බොහෝ ගවයන්ට ප්‍රධාන ස්ථානයේ ඉන්න වෘෂභයන්ට වෙනම සලකන් අතිරේක පූජාවකින් පූජා කරන්න කියලා තියෙනවා. එහෙම කරන්නේ නැත්නම් මේ ගව පාලකයා ඒ ගව ගණයා පරිහරණය කරන්ඩ ඒ ගව ගණයා දියුණුවටපත් කරන්න සුදුසු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ 11 සංගයෙන් යුක්ත වෙන ගව පාලකයා ගව ගණයා පරිහරණය කරන්න සුදුසු වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ මේ ගව පාලකයෙක්ව උදාහරණයට අරගෙන භික්ෂුව පිළිබඳව නැවත ඒ ආදේශ කළ දේශනා කරනවා. ඒවමේව කෝ භික්කවේ ඒකාදසහි ධම්මේ සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ ඉමස්මින් ධම්මමිනේ උද්ධින් විරුල්හින් වේපුල්ලං ආපජ්ජිතෝ. මෙන්න මේ ආකාරයට භික්ෂූනි, මෙන්න මේ 11 ධර්මයන්ගෙන් සමන්විත භික්ෂුව අභව්‍යයි මේ ධර්ම විනේ දියුණුව සලසන්ඩ විපුල බව පැතිරීම නැත්තම් මනාකොට දියුණු වීම සහ ව්‍යාප්ත වීම ඇතිකරන්ඩ ඔහු සුදුස්සෙක් නෙමෙයි මේ භික්ෂුව. මේ 11 සංගය තියෙනව නම් කියලා භාගතුන් වහන්සේ මේ අභව්‍ය වූ භික්ෂුව ගැන විස්තර කරනවා. කොහොමද මේ භික්ෂුව රූපය දන්නේ නැහැ? න රූපඤ්ඤෝ හෝති. ඒ රූපය දන්නේ නැහැ කියලා කියන්නේ මේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන මහා භූත සතර උපාදාය රූපත් හරියට දන්නේ නැහැ. ඒ පිළිබඳව තමන්ගේ සිතින් සොයලා බලලා නැහැ, අවබෝධ කරගෙන නැහැ. මේ රූපය පිළිබඳ ඥානෙ දිනු කරගෙන නැහැ, කසීනයන් වඩලා නැහැ. අභ්‍යන්තර වූ රූපය දන්නේ නැහැ, බාහිර වූ රූපය දන්නේ නැහැ. ඒ රූපය පිළිබඳ ඥානයක් නැති කරගෙන නැහැ. ඒ නිසා ඔහු රූපය දන්නේ නැහැ කියනවා. න ලක්ෂණ කුසලෝ හෝති කියලා කියන්නේ ලක්ෂණය දන්නේ නැහැ, ලක්ෂණය පිළිබඳ දක්ෂයෙක් නෙමෙයි. කොහොමද ලක්ෂණයෙන් අඳුනගන්නේ? ලක්ෂණය බාල ලක්ෂණය සහ පඬිත ලක්ෂණය. යම් අකුසල කර්මයක් තියෙනවා නම් ඒ අකුසල කර්මය දන්නේ නැහැ. බාල බවට පවුනන කර්මය හරියට දන්නේ නැහැ. පඬිතෙක් බවට පත් කරන්නා වූ කර්මය කුසල කර්මය හරියට දන්නේ නැහැ. වැරද්ද නිවැරද්ද දන්නේ නැහැ. ඊට අමතරව මේ වැරද්ද ඉතා කුඩා වැරද්දක් නැත්තම් ගරු බව ලහු බව දන්නේ නැහැ. මේ වැරද්ද කුඩා වැරද්දක් මේ වැරද්ද ඉතා විශාල වැරද්දක් යනුවෙන් වැරද්දේ මහත්වය දන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට කුසල කුසල පිළිබඳව ඥානයක් නැත්තම් මේ භික්ෂුව තමන්ගේ දියුණුව සලස ගන්න දන්නේ නැහැ. තමන්ව සකස ගන්න දන්නේ නැහැ. තමන්ට කර්මස්ථානය ලබා ගන්න හැටි දන්නේ නැහැ. තමන්ගේ සමතී දේශනාවන් දියුණු කර ගැනීම පිළිබඳව ඔහු දන්නේ නැහැ. ඒ නිසා ඔහු නිසා මේ ශාසනය දියුණු වෙන්නේ නැහැ. මොකද ඔහුගේ කෙලෙස් නැති වෙන්නේත් නැහැ. ඔහු ආශ්‍රය කරන යම් භික්ෂුවක් හෝ දායක දායිකාවක් ඉන්නවා නම් ඒ පිරිසේ කෙලෙස් අඩු වෙන්නේ නැහැ. අඩු වීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය දියුණුවට පැමිණෙන්නේ නැහැ. මේ විදිහේ දුර්වල ලක්ෂණයක් තියෙනවා නම් මොකක්ද? කුසලය සහ අකුසලය පිළිබඳ යථාභූත ඥානය නැහැ. හරියට අවබෝධයක් නැහැ. යම් භික්ෂුවක් මෙසි බිජුවට අරන් දාන්න නැත්තම් මොකද මේ මෙසි බිජුවට කියලා කියන්නේ මේ ශාසනය. යම් උපන්නා වූ කාම විතර්කයක් තියෙනවා නම් ඒ කාම විතර්කය ඉපදුන තැනම අයින් කරන්නේ නැත්තම් මොකක් හරි ආයුධයකින් එය විපුලත්වයට පැමිණලා තමන් තුළ පැතිරෙනවා. තමන් ආක්‍රමණය කරනවා. අපි දන්නවනේ සබ්බාස සූත්‍රයේ පන්නානං කාමිතක්ඛානං නාදිවාසේති පජහති විනෝදෙති බ්‍යන්තිකරෝති අනභාවං ගමති කියලා නොඑක් ආකාරවලින් මේ උපන්නා වූ කාමිතර්කය නොඑක් ක්‍රම සහ විධිවලින් සහ පියවරයන් සහිතව ඉවත් කළ යුතු ආකාරය දේශනා කරනවා. ඉතින් අප්‍රමාදීව උපන්නා වූ කාමිතර්කය අතහරින් නැත්තම් විහිංසා විතර්කය අතහරින් නැත්තම් ව්‍යාපාද විතර්කය අතහරින්නේ නැත්තම් ඉවත් කරන්නේ නැත්තම් මැසි විජුවට අරන් දැම්මේ නෑ වගේම තමයි. ඉතින් මෙන්න මේ ලක්ෂණය දුර්වල ලක්ෂණයක් මේ ශාසනයෙහි දියුණු වෙන්න බැරි ශාසනය දියුණුව නැති කරන ඒ ශාසනය පරිහරණය කරන සුදුස්සෙක් නොවන ලක්ෂණයක් මැසි විජුවට අරන් නොදැමීම. නැත්තම් උපන්නා වූ කාම විතර්කය විහිංසා විතර්කය ව්‍යාපාද විතර්කය ඉවත් නොකිරීම. යම් භික්ෂුවක් වනය වහන් නැත්තම් මොකක්ද මේ ශාසනයේ වනය කියලා කියන්නේ? මේ වන හයක් තියෙනවා. ඒ වන හය වහලා තියන්න කියලා කියනවා නැත්තම් අනවශ්‍ය කරදරවලට පැටලෙන්නේ හින්දා. ඇහැ වහගන්න කියලා කියනවා. මොකද අනවශ්‍ය වූ රූපය දැක්කොත් බැලුවොත් අකුසලය සිත තුල හටගන්නවා. අනවශ්‍ය වූ ශබ්දය ඇහුනොත් අහන්න පුරුදුනොත් අකුසලයේ ඇති වෙනක නවත්තන්න බෑ. ඒ නිසා මේ දොරවල් හය වහන්න කියලා කියනවා. ඒ දොරවල් හය ඉතා සිහියෙන් වහගෙන ඉන්න ඕනේ. ඉන්ද්‍රියේහි ගුත්ත ද්වාරෝ හෝහි කියලා කියන්නේ ඒකයි. ඉන්ද්‍රිය පිළිබඳව සිහියෙන් සිටිය යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලය වර්ධනය කරගත යුතුයි. එහෙම කලේ නැත්තම් ඔහු මේ වනය වහලා නැහැ යන උදාහරණයට තමයි ආදේශ කළා තියෙන්නේ. එහෙම වුණහම කලින් නොතිබිච්ච කෙලෙස් මතු වෙනවා. ඇති වෙලා තියෙන ක්ලේශයක් තියෙනවා නම් තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා ඔහුට මේ ශාසනයේ දිනුවක් ලබන්න බෑ. ඔහු නිසා තව කෙනෙක් දිනුවක් ලබන්නෙත් නැහැ. යම් භික්ෂුවක් දුන් අල්ලන්නේ නැත්තම් ඔහුට දිනු වෙන්න බෑ. මොකද්ද මේ දුන් අල්ලනවා කියලා කියන්නේ? දුන් අල්ලනවා කියලා කියන්නේ ධර්මයේ දේශනා කරනවා කියන එකට. ඒ මොකද කාලෙන් කාලෙට පැවිදෙන වෝදුරු දුරුකරන්න දහම් ඔසුව වැනි ඔසුවක් නැහැ. ඒ හින්දා අර කාලෙන් කාලෙට එන වසංගත සහ මැසි මදුරු වෝදුරු නැති කරන්න ගවපාලක ගොපලුතෙම දුන් අල්ලනවා වගේ මේ නොයෙක් ලෙඩ රෝගවලට කෙලස් ලෙඩ රෝගවලට නොයෙක් වර්ගයේ බෙහෙත් මේ ධර්ම රත්නය තුල ඉතා හොඳින් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් ඒ ලෙඩ රෝගවලින් සුව වෙන්න අමාරුයි. ඒ නිසා දුන් අල්ලන්නේ නැත්නම් නැත්නම් ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් ඒ භික්ෂුවට මේ ශාසනය දියුණු කරන්නවත් මේ ශාසනය පරිහරණය කරන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි. දියුණු කරන්න බෑ. තීර්ථය දැනගන්න ඕනේ. ගඟට බහින්න ඕන තොට දැනගන්න ඕනේ. නිවනට බහින්න ධර්මයට බැසගත යුතු තැන මොකද්ද? නිවනට බැසගත යුතු තැන මොකද්ද? මේ තැන සුදුසුයිද කියලා දැනගන්න ඕනේ. කවුද මේ ශාසනයෙහි මේ තීර්ථය කියලා කියන්නේ? යම් භික්ෂුවක් බහුශ්‍රතද ත්‍රිපිටක ධරද ධර්මදර විනය දර මාතිකා දරද අන්න ඒ භික්ෂුව කරා කාලෙන් කාලයට එළඹිලා ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද මෙය වඩා මට පැහැදිලි කරලා දෙන්න කියලා ඒ භික්ෂුව අඳුර ගන්න ඕනේ. ඒ මොකද ගඟට බහින නම් තොට දැන ගන්න ඕනේ වගේ විමුක්තියට බහගන්න විමුක්තියට බහින තොට දැන ගන්න ඕනේ. ඒ තොටුපළ දැන ගැනීම තමයි මේ ශාසනයේ දියුණුවට හේතු වෙන්නේ. ඉතින් යම් භික්ෂුවක් දන්නේ නැත්නම් මොන භික්ෂුව ගාවටද එළඹිය යුත්තේ? ඒ භික්ෂුව ගිහිල්ලා අභිධර්ම දරයෙක්ගෙන් ගිහිල්ලා අහනවලු ඇවත මොකද්ද විනය කැඩෙන්නේ කොහොමද කැඩෙන්නේ නැත්තේ කොහොමද කැපදේ අකපදේ මොනවද කියලා. එහෙම නැත්තම් විනයදරෙක්ගෙන් ගිහිල්ලා අහනවලු නාම රූප පරිච්ඡේද වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ නුසුසුසු පුද්ගලයන් ගිහිල්ලා අහනවා. ඉතින් ඇහුවට ඒ පිළිබඳව දන්න පුද්ගලයන්ගෙන් නෙමෙයි අහන්නේ කියන එක එතන උදාහරණ දෙවල තියෙන නැතුව. අභිධර්මතරයකට බෑ කියන එක නෙමෙයි. එතන කියලා තියෙන්නේ අට කතාවේ නුසුසුසු පුද්ගලයා ළඟට ගිහිල්ලා නුසුදුසු ප්‍රශ්න අහනවා. ඉදිරිපත් කරනවා. ඉතින් උත්තර ලැබෙන්නේ නැහැ. විසඳුමක් නැහැ. ඉතින් ඒ නිසා පහසුවෙන් බැසගත හැකි තොට අඳුර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේ ලක්ෂණේ තියනවා නම් ඒ භික්ෂුව සුසු කෙනෙක් නෙමෙයි. පීතං ඥානාති කියලා කියන්නේ බීපු දේ දන්නේ නැහැ. කියන්නේ මොකද්ද? භික්ෂුව සිහියෙන් නෙමෙයි බණ අහන්නේ. මොන ධර්ම කාරණේද කිව්වේ කියලා දන්නේ නැහැ. මොන ධර්ම කාරණේද තමන්ට ඇහුනේ කියලා දන්නේ නැහැ. මොන ධර්ම කාරණේද තේරුනේ, මොනවද තේරුන්නේ නැත්තේ, මොනවද අවබෝධ කරගත යුත්තේ, තමන්ට අවබෝධ වෙලා නැති ප්‍රමාණය දන්නේ නැහැ. ඒ හින්දා බීපු දේ දන්නේ නැහැ. ඉතින් බීලා රහදන්න නැත්තම් අනික් කයට ඒක රසයක් කියන්න පුළුවන්ද? එහෙම කරන්නවත් බෑ. ඉතින් බීලා රහ දැනගන්න ඕනේ. බීපු දේ දැනගන්න ඕනේ. මේ ශාසනයේ සමහර කෙනෙක් ගිහියෝ වේවා පැවිදිවෝ වේවා නුනුවණින් අහනවා නම්, සිහියෙන් නැතුව අවධානය යොමු කරන්නේ නැතුව අහනවා නම් ඔව් හිතන්න පුළුවන් මම මේ සූත්‍රයත් අහලා තියෙනවා. නමුත් ඒ සූත්‍රය ඔහු දන්නේ නැහැ. නමුත් ඔහු හිතන්නේ ඔහු දන්නවා කියලා. ඒකෙන් වෙන්නේ මොකද්ද? නැවත ඒ සූත්‍රය බලන්නෙත් නැහැ. ඒ සූත්‍රයෙන් ගත යුතු දෙයක් තියෙනවා නම් ඔහුට ලැබෙන්නෙත් නැහැ. යම් පුද්ගලයෙක් ඔහු ආශ්‍රය කරනවා නම් ඔහුටත් ඒ ආශ්‍රය කරන පුද්ගලයාටත් මේ පළමු පුද්ගලයාගෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද ඔහු දන්නේ නැතුවම දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. නමුත් මේ ධර්ම විනයේ තියෙන ආශ්චර්ය නම් මේ ධර්ම විනය හදාරන පුද්ගලයාටම තමයි තමන්ට නොතේරෙන බව තේරෙන්නේ. අනිත් කෙනාට හිතෙන්නේ තමන්ට තේරෙනවා කියලා. මම නම් හිතන විදිහට වැඩි වැඩියෙන් ඉගෙන ගන්න කෙනා කවමදාවත් කියන්නේ මම නම් ඔක හොඳට දන්නවා කියලා. ඒ මොකද එහි සීමාවක් පරතරක් පේන්නේ නැති හින්දා හිතෙන්නෙම බොහෝ දේවල් දන්නේ නැහැ කියන එකම තමයි හිතෙන්නේ. ඒ නිසා ඔහුට දියුණුව කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔහු දියුණුව වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඊට අමතරව වීතිය දන්නේ නැත්තම්. මොකක්ද මේ වීතිය කියලා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් භික්ෂුවක් වීතිය දන්නේ නැහැ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැහැ කියන එකයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ලෞකික පැත්තකුත් ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. මේ පිළිබඳව ප්‍රභේදයන් දන්නේ නැත්තම්, සියුම් තැන් දන්නේ නැත්තම්, දන්නේ නැති මාර්ගයක ගමන් කරන්නේ කොහොමද? ඒ ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නුසුදුසෙක් බවට පත් වෙනවා. ගෝචර කුසලෝ නහෝති කියලා කියන්නේ හැසිරිය යුතු ප්‍රදේශය දන්නේ නැහැ. මේ ශාසනයේ හැසිරුතු ප්‍රදේශයේ හැටි හඳුන්වන්නේ සතර සතිපට්ඨානය. ඒ කියන්නේ සතර සතිපට්ඨානය ගැන ඔහුට අවබෝධයක් නැහැ. ඒ නිසා ඔහු නුසුදුසු ස්ථානයන්හි තමන්ගේ සිත හසුරවනවා. ඒ නිසා අන්‍ය ව්‍යසනයට පැමිණෙනවා. ඉතුරු කරන්නේ නැතුව දෝනවා නම් එයත් නුසුදුසු ලක්ෂණයක්. මොකක්ද මේ ඉතුරු කරන්නේ නැතුව දෝනවා කියලා කියන්නේ? යම් දායකේ ප්‍රත්‍ය පූජා කරනවා නම් ඒ සමහර සද්ධාධික දායකයෝ තමන්ට ඉතුරු කරගන්නේ නැතුවම පූජා කරනවා. එතකොට ඒ භික්ෂුව දැනගත යුතුයි මේ පුද්ගලයාට මෙපමණයි තියෙන්නේ. මේ ශාසනයට මෙපමණ ප්‍රමාණයක් අවශ්‍යලා තිබුණත් මේ ඉන්න භික්ෂුන් ප්‍රමාණය අධික නිසා හෝ මොහුගේ මේ සියල්ල ගැනීමෙන් මොහු අස්ථාවර භාවයට පත් වෙනවා. ඒ නිසා ඔහුට ඉතුරු කරලා මෙපමණක් ප්‍රමාණවත් කියලා ඔහුට අවවාද කරලා ඒ ඉතුරු කරලා දවන්න කියනවා. මොකද ඉතුරු කරලා ගන්න කියනවා ඒ පුද්ගලයාගෙන් යැපෙන ආයත පරිහරණය පිණිස. මෙයත් රතවිනීත සූත්‍රයේ හැම ප්‍රත්‍යල්පේච්ඡතාවය යටතේ දේශනා කරලා තියෙනවා. සමහර දායකෙක් නම් තමන්ට ගොඩක් තියුණත් ඉතා පොඩ්ඩක් තමයි පූජා කරනවා කියන්නේ. ඉතින් ඒ දායකයා පොඩ්ඩක් පූජා කරාම ඒ පොඩ්ඩකින් සෑහීමකට පත් වෙන්නේ කියලා තියෙනවා. යනාදි වශයෙන් බොහෝ විස්තර රතවිනී සූත්‍රයට ආවි තියෙනවා. මෙන්න මේ ආකාරයට ඉතුරු කරන්නේ නැතුව දෝනවා නම් ඔවුන්ට ජීවිතය පවත්වන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ ශාසනයේ පැවැත්මට දායකයන්ගේ පැවැත්මත් බලපාන. නිසා මේ මේ ශාසනයේ දියුණුවට මේ භික්ෂුවගේ මේ ලක්ෂණේ සුසුසු නැහැ. කොළොස්සේ කාරණේ හැටියට තියෙන්නේ යම් තෙර භික්ෂුවක් ඉන්නවා නම් බොහෝ කල් පැවිදි වෙලා සංඝ පීතෘන් වහන්සේලා සංඝ පරිනායකයන් වහන්සේලා ඔවුන්ට අතිරේක පූජාවකින් පූජා කළ යුතුයි. ඔවුන් හමුවේහි හෝ නොහමුවේහි, ඒ කියන්නේ ඔවුන් ඉදිරිපිට හෝ ඔවුන් නැති තැනදී මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මේ සංඝ පීතෘන් වහන්සේලා කෙරෙහි පැවැත්විය යුතුයි. ඔවුන්ට සිව්පසය ලැබෙන්නේ නැද්ද කියලා සොයා බැලිය යුතුයි. ඔවුන්ට විශේෂ පූජාවකින් පූජා කළ යුතුයි. මෙන්න මේ ආකාරයට සංඝ පීතෘන් වහන්සේලාට අතිශයින් උසස් වූ ගෞරවයක් දැක්වීමෙන් ඒ සංඝ පීතෘන් වහන්සේලාගේ මෛත්‍රී සහගත සිතුවිලි අනික් භික්ෂූන්ට ලැබෙනවා. එතකොට ඒ පීතෘන් වහන්සේලා මේ මගේ මේ අතවැසි භික්ෂූන් මොනයම් ආකාරයකින් හෝ දියුණු විය යුතුද කියලා හිතලා බලලා මෛත්‍රී සහගත ලෙස හිතලා ඔවුන්ගේ දියුණුව සලසන විදිහේ කර්ම කරනවා. ඒ උදව්ව, ඒ උපකාරය, මේ සංඝ පීතෘන් වහන්සේලාගේ උපකාරය නවක භික්ෂූන්ට ඉතාම වැදගත් වෙනුවෙන් හඳුන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ආකාරය ගැන සඳහන් කරන විටත් සංඝ පීතෘන් වහන්සේලාගේ පාදයේ ස්පර්ශ කළා වඳින්න කියලා තියෙන්නේ. ඒ පාදයේ ස්පර්ශ කිරීමේදී මෛත්‍රී සාගත සිතුවිලි ඇතිවීමේ ප්‍රවණතාව වැඩි. ඒ නිසා මේ මෛත්‍රී සාගත සිතුවිල්ල නවක භික්ෂූන්ගේ දියුණුව උදෙසා බොහෝ උපකාරී වෙනවා කියලා සඳහන් කළා කියලා. ඉතින් මෙන්න මේ ආකාරයේ දෙයක් කරන්නේ නැත්නම් යම් භික්ෂුවක් වැඩිමහල් භික්ෂූන්ට සංඝ පීතෘන් වහන්සේලාට අතිරේක පූජාවකින් පූජා කරන්නේ නැත්නම් මේ ශාසනයේ දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අංග 11කින් යුක්ත වූ භික්ෂුව මේ ශාසනයේ දියුණු කරන්නවත් ශාසනය පරිහරණය කරන්නවත් සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. යම් ගොපල්ලෙක් ඉන්නවා නම් මේ සුදුසු අංග 11 තියෙන. ඒ කියන්නේ ඔහු රූපය දන්නවා. ඒ ගවගණයා පිළිබඳව ගණන දන්නවා. සුදු ගවයෝ මෙච්චරක් ඉන්නවා, දුඹුරු ගවයෝ මෙච්චරක් ඉන්නවා යනාදි වශයෙන් කැලල් සහිත ගවයෝ මෙච්චර ඉන්නවා කියලා ඒ වගේ ගවයෝ පිළිබඳව ගණන සහ ලක්ෂණය දන්නවා. ඒ ගවගණයා පිළිබඳව සලකුණු මෙවැනි ලකුණකින් යුක්ත වූ ගවයෝ මෙහෙම ඉන්නවා. මට අයිති ගවයන්ගේ මෙවැනි ලකුණක් තියෙනවා, මෙවැනි ලකුණක් තියෙනවා කියලා ඒ ගවයන්ගේ සිරුරේ සමේ ඇඳලා තියෙන සලකුණු සහ ඔවුන්ගේ වර්ණය යනාදී මේ සියල්ල ගවගණය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ දෙකට කියන්නේ රූපඤ්ඤෝ හෝති ලක්ෂණ කුසලෝ හෝති කියලා. ආසාටිකං සාටිතා හෝති කියලා කියන්නේ මෙසි විජුවට අරන් දානවා. සොයලා බලලා මොන ගවයාගේද මැසි බිජුවට තියෙන. සමහර ගවයන්ගේ කුරේ ගාව මැසි බිජුවට තියෙනවා. සමහර ගවයන්ගේ ඇඟේ සමහර තැන්වල තියෙන තුවාලවල මැසි බිජුවට දමනවා. ඉතින් ඒවා අරන් දමන්න ඕනේ ඒ කාලේදී. එහෙම නැත්තම් ඒවා ඒ මැසි බිජුවට විපලත්වයට පැමිණීමෙන් ඔවුන් රෝගාතුර වෙනවා. වනේ වහනවා. යම් තුවාලයක් තියෙනවා නම් බෙහෙත් හෝ තබලා ඒ වහලා දානවා. අනවශ්‍ය දෙයක් ඇතුළු නොවීම පිණිස, අනර්ථකාරී දෙයක් ඇතුළු නොවීම පිණිස. දුන් අල්ලනවා. දුන් අල්ලනවා කියලා කියන්නේ නොයෙක් මැසි මදුරු වෝදුරු එහෙම නැත්තම් ඒ කාලගුණයේ තියෙන අපහසුකම් නැති වෙන්න දුන් අල්ලනවා. තීර්ථය දන්නවා. ඒ කියන්නේ බහින තොටුපළ දන්නවා. ඒ නිසා ඔහුගේ තීරණයක් නිසා, වැරදි තීරණයක් නිසා කවදාක්වත් ඒ බැහැපු තනක් නිසා එතනින් කරදරයක් වෙන්නේ නැහැ. පීතං ජානාති කියලා කියන්නේ බීපු අය නොබීපු අය දන්නවා. ඒ නිසා ශක්තිමත් ද්‍රව්‍යෝ බීලා පැන් බීලා ඉවරුණාට පස්සේ ඒ ශක්තිමත් ද්‍රව්‍යයන් අයින් කරලා අනිකුත් වහු පැටියන්ව, දුර්වලයන්ව, මහල්ලන්ව ඒ පැන් බීම පිණිස යොදවනවා. ඒ නිසා ඔවුනුත් වැඩිවීමට පත් වෙනවා, රෝගාතුර වීම නවතිනවා. වීතින් ජානාති යායුතු මාර්ගය දන්නවා. ඒ මාර්ගය පිළිබඳ හොඳ නරක දන්නවා. යාහකී ආකාරයේ යන්න ගතවන කාලය දන්නවා. ගෝචර කුසලෝ හෝති හසිරියුතු ප්‍රදේශය දන්නවා. ඒ කියන්නේ දවස් 5කට කලින් යම් තැනක හැසිරුණා නම් ඒ තැන නැවත හැසිරෙන්න සුදුසු නෑ. මොකද බොහෝ ගවගණයා හැසිරුණාම ඒ තියෙන කෑයුතු බීයුතු දේවල් ඔක්කොම ඉවර වෙනවා. හැසිරිය යුතු ස්ථානය කියලා කියන්නේ සිංහ ව්‍යාග්‍රාදීන්ගෙන් වෙන උවදුරු විතරක් නෙමෙයි. ළඟදී ගියාද? එහෙම නැත්නම් ළඟදී වෙන කෙනෙක් හරි එහෙට ගියාද කියලා අඳුරගෙන තියෙන්න ඕනේ ගවගණයාව එතෙන්ට අරන් යන්න. ඉතුරු කරලා දොනෝ. බහු පැටියන්ට ඉතුරු කරලා කිරි දොවන්නේ. යම් ගෝපීත්‍රු ගෝපරිනායකෙක් ඉන්නවනම් ගවයන් පාලනය කරන්නා වූ ගවයන්ට පීතෘ ස්ථානයේ සිටින්නා වූ යම් වෘෂභෙක් උසභෙක් නිසභෙක් ඉන්නවා නම් යනාදි වශයෙන් හඳුන්වලා තියෙනවා මේ ගවයන්ගේ ඉහළ ස්ථාන නිසභ වෘෂභ උසභ යනමින් හඳුන්වලා තියෙනවා මේ යම් උසභෙක් ඉන්නවා නම් අන්න ඒ ප්‍රධාන ගවයන්ට ඒ පාලනය කරන ගවයන්ට අතිරේක පූජාවකින් පූජා කරනවා ඔවුන්ගේ අංගවලට විශේෂ රත්තරන් වලින් රිදී වලින් කොපු දානවලු ඉතින් මල් මාලා පළඳවනවලු විශේෂ ස්ථානයක් ඔවුන්ට ලැබුම් ගන්න දෙනවලු යනාදි වශයෙන් ඔවුන්ට විශේෂ සැලකීමක් දැක්වීම තුළින් ඔවුන්ගේ ආදරය කරුණාව ඒ ගොපලුතෙමට ලැබෙනවා ඒ නිසා අමතර උදව්වක් ලැබෙනවා ගවගණයා ආරක්ෂා කිරීම පිළිබඳව ඉතින් ඒ ගෝපීතුන් සමහරලාට පැටව ගැන හොයලා බලනවා දුර්වලයන් ගැන හොයලා බලනවා යනාදි වශයෙන් එහෙම නුවණ තියෙන ගවයෝ ගැන සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට 11 සංගයකින් යුක්ත නම් මේ ගොපලුතෙම ගවගණයා පරිහරණය කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා ඒ ගවගණයා දියුණුවට පත් කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා මෙන්න මේ ආකාරයට යම්කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහේ 11 අංගයකින් යුක්ත නම් මොනවද රූපං නියු හෝති රූපේ දැනගන්න ඕනේ ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වශයෙන් රූප දැනගන්නත් ඕනේ මේ රූප උපදින හේතු හතරක් තියෙනවා මේ රූප උපදින හේතු හතරෙන් සමහර රූප තියෙනවා එක හේතුවකින් හටගන්නේ රූප හේතු හතරක් තියෙනවා ආහාරය ඍතුව චිත්තය කර්මය කියලා කම්ම චිත්ත ඍතු ආහාර කියලා හේතු හතරක් තියෙනවා රූප ඇති වෙන්න සමහර රූප ඇති වෙන්න එකම හේතුවක්වත් ඕනේ නැහැ. සමහර රූප ඇති වෙන්න එක හේතුවක් ඕනේ. සමහර රූප හේතු දෙකකින් ඇති වෙනවා. සමහර ඒවා හේතු තුනකින් ඇති වෙනවා. සමහර ඒවා හේතු හතරෙන්ම ඇති වෙනවා. මේ පිළිබඳව දැනගන්න ඕනේ. සමහර රූප කියලා කියන්නේ කර්මයෙන් හටගන්න රූප තියෙනවා. කර්මෙන් විතරක් හටගන්න රූප. ඒ කියන්නේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය, හෘද වස්තු රූපේ, ජීවිතේන්ද්‍රිය, ස්ත්‍රී භාවය පුරුෂ භාවයේ කියන රූප මේ කර්ම හේතුයෙන් හටගන්නේ. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන රූප දෙක සිත කියන හේතුයෙන් හටගන්නේ. චිත්ත හේතුයෙන් හටගන්නේ. ඉතින් මේවා විස්තර වශයෙන් කතා කරනවා නම් දවස් ගානක් යනවා මම හිතන්නේ මේ ප්‍රභේද ගොඩක් තියෙනවා අභිධර්මයේ තියෙන්නේ. රූප කාණ්ඩේ මේ රූප පිළිබඳව සංග්‍රහ වෙන තැන්වල තියෙන්නේ. ඊට අමතරව ශබ්ද රූපය තියෙනවා. ඒ ශබ්ද රූපය ඍතුණු සහ චිත්තෙන් දෙකෙන් හට ගන්නවා. මොකද ශබ්දය කියන එක එළිය නිකුත් හට ගන්න දෙයක්. ඍතුයෙන් හට ගන්නවා. ඉතින් මේ හේතු දෙකකින් හට ගන්න රූප තියෙනවා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප චිත්ත ඍතු ආහාර කියන හේතු තුනෙන් හට ගන්නවා. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ කියන හේතු හතරෙන් හට ගන්නවා. උපචේ සංතති ජරතා අනිච්චතාකින් රූප එකම හේතුවකවත් නැතුව හටගන්නවා. එකම හේතුවකින්වත් නෙමෙයි හටගන්නේ. යනාදී වශයෙන් රූපය පිළිබඳ දැනගන්න ඕනේ. ඒ රූපය පිළිබඳ දැනගෙන රූපය පිළිබඳ කෙලවරට දැනගත්ත කියලා කියන්නේ කසීන වඩලා තමන්ගේ අභ්‍යන්තර කෙස්ලොම් ආදී පිළිබඳව කසීනෙනුත් බාහිර පටවියාපෝ තේජෝ වායෝ සහ නීලපීත ලෝහිතෝ දාත්‍යන් වශයෙන් කසීනෙනුත් වඩලා රූපය පිළිබඳ කෙලවරකට දැනගන්න ක්‍රමයකුත් තියෙනවා. ඉන්පසුව විදර්ශනා ඥානය දක්වා නාම රූප පරිච්ඡේද ඥානය ආදී වශයෙන් ඒ රූපය දැනගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ භික්ෂුවක් රූපය දැනගන්න ඕනේ හරියට. ඒ භික්ෂුව හරියට රූපය දන්නවා නම් ඔහු දියුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු දියුණුවට පැමිණෙනවා. ඔහු ආශ්‍රය කරන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා දියුණුවට පැමිණෙනවා. ඔහුට යම් ප්‍රත්‍යදානයක් දෙන පුද්ගලයෝ ඉන්නවා නම් දායක දායිකාවෝ ඉන්නවා නම් ඔවුන්ටද මහත්ඵල මහානිසංස වෙනවා. මෙන්න මේ ආකාරයට යම් භික්ෂුවක් ඔහුගෙන් යමක් දැනගන්න පැමිණෙනවා නම් ඔවුන්ද තමන්ගේ සැක දුරු කර ගන්නවා. යනාදී වශයෙන් මේ ශාසනය මහත් බවට විපුල බවට පත් වෙන්න මේ භික්ෂුවගේ මේ පළවෙනි ලක්ෂණය බොහෝ සෙයින් උපකාරී වෙනවා. දෙවෙනි කාරණේ හැටියට ලක්ෂණ කුසලෝ හෝති. ලක්ෂණේ දැනගන්න ඕනේ, බාල ලක්ෂණේ දැනගන්න ඕනේ, පඬිත ලක්ෂණේ දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කුසලයේ අකුසලයේ පිළිබඳ වරද විවරද පිළිබඳ අඳුන ගැනීම තුලින් අනුන්ට අවවාද දීම, තමන් නිවැරදි පිළිහිටීම, මේ වෙලාවේ සුදුසුම පුණ්‍ය කර්මය මොකද්ද, සුදුසුම කළ යුතු දේ මොකද්ද කියන, මොකද දස පුණ්‍ය ක්‍රියාවක් තියෙනවා. පුණ්‍ය ක්‍රියා 10ක පාර කරන්න බෑ. ඉතින් මේ වෙලාවේ මවිසින් කළ යුත්තේ මොකද්ද කියලා හොයාගන්න, වැරදි නිවැරදි සුදුසු නොසුදුසු ආර්ය භාවයට පමුණවන කර්ම මොනවාද, පමුණවන්නේ නැති කර්ම මොනවාද, කෙලස් නැති වෙන කර්ම මොනවාද, කෙලස් නැති වෙන්නේ නැති කර්ම මොනවාද යනාදී වශයෙන් බොහෝ සියුම් ලෙස මේ ලක්ෂණය දැනගත යුතුයි. ඒ නිසා මේ භික්ෂුවගේ දෙවනි ලක්ෂණය ශාසනීය විපුල බවට මහත් බවට ඉතාම හොඳින් උපකාරී වෙනවා. මෙසි බිජුවට ඉවත් කිරීම ආසාටිකං සාටිත හෝති යනුවෙන් හඳුන්න උපන්නා වූ කාම විතර්කය නොඉවසිය යුතුයි. නාධිවාසේති පජහති ඉවත් කළ යුතුයි. විනෝදිති දුරු කළ යුතුයි. බ්‍යන්ති කරෝති විනාශ කළ යුතුයි. අනභාවං ගමති නැවත නූපදින ආකාරයකට පත් කළ යුතුයි යනුවෙන් දේශනා කළා තියෙනවා. ඉතින් උපන්නා වූ කාම විතර්කය වැඩි වෙලාවක් තමන්ගේ අනසක පතුරවන්න දුන්නොත් මේ කාම විතර්කයට තමන් යටත් කරගන්නවා. ඉතින් එහෙම වෙලාවට තමයි මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඒ පව යම්සේ අකුසලේ මාව යට කරගෙන ගියාද, පව යට කරගෙන ගියාද, ඒ නිසා මට මේ දේ වුණා කියලා ඇවිල්ලා සමාවිල්ලන්නේ බුදුරජාණන් වහන්සේගේ. මොකද උන්ට තේරෙනවා මේ පව කියන එක තමන් තුළ ඇති වුණාම, මේ පව්කාර සිතුවිල්ල ඇති වුණාම, ඒ සිතුවිල්ල තමන්ව පාලනය කරන්න පටන් ගන්නවා. මොකද අපි හැමදාම අනුන් යටතේ පාලනය වෙන පුද්ගලයෝ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපේ ප්‍රධාන පාලකයා ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ. තණ්හාවේ දාසයෝ අපි. තණ්හාව තමයි අපිව පාලනය කරන්නේ. අපි කොහේ හරි හැරලා බැලුවත් තණ්හාව නිසා තමයි හැරලා බලන්නේ. කොහේ හරි ඉඳගත්තත් හිටගත්තත් අතක් පයක් කිස්සුවත් තණ්හාවෙන් තමයි මේ ක්‍රියා කරන්නේ ඇත්තට. ඉතින් අපිව කොහේ හරි යවනවා නම් ඒ තණ්හාව. අපි මොන හරි කනවා නම් බොනවා නම් කතා කරනවා නම් තණ්හාවෙන් තමයි කතා කරන්නේ. තණ්හාව අපිව හොඳට පාලනය කරනවා. ඒක නිසා මේ බුජිස්ස කියලා වෙනම ආර්යකාන්ත සීලයේ අනිසංසයක් හැටියට කියනවා. යම් සීලයක් අඛණ්ඩ ද අච්චිත්‍රද අසබල ද අකම්මාසද, ඒ කියන්නේ සිදුරු නො වූ, කෙලවරින් නොකැඩුණු, මැද සිදුරු නැති, තනින් තන කලල් නැති සීල තෘෂ්ණා දාසත්වෙන් මුදන්න තරම් සමර්ථයි, සුදුසුයි. ඒ නිසා තමන් තුළ ආර්යකාන්ත සීලය ඇතිකරගත යුතුයි. ඉතින් මේ දාසත්වයට අපි අහුවෙන්නේ මොකද? මේ දාසත්වය ඇති වෙලා තියෙන්නේ මොකද? අපි ඉපදෙන අකුසල සිතුවිල්ලට ඉඩ දෙනවා. නිදහසේ තමන් තුළ හැසිරෙන්න ඉඩ දෙනවා. ඒ ඉඩ දුන්නාම දන්නේම නැතුව අපි පාලනය වෙලා තියෙන්නේ ඒ සිතුවිල්ලෙමයි. ඒ යම් මොහොතක් තුළ අකුසල සිතුවිලි පහළ වෙනවද? ඒ කාලය ඇතුළත තමන් ක්‍රියා කරලා තියෙන්නේ අකුසල සිතුවිල්ලට ඕන විදියට. ඒ හින්දා මේ කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ විහිංසා විතර්කය උපන්නා වූ මොහොතේම ඉවත් කළ යුතුයි. ඉතින් ඒක කළ යුතු කාරණේ නම් ඒක කරන ක්‍රමේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ වගේ බොහෝ සූත්‍රවල දේශනා වෙලා තියෙනවා. වනය වැසිය යුතුයි. ඒ කියන්නේ යම් රූපයක් දැකීමෙන් අකුසලය ඇති වෙනවා නම්, යම් ශබ්දයක් ඇසීමෙන් අකුසලය ඇති වෙනවා නම්, ඒ රූපේ නොදක සිටීමෙන් අපිට අකුසල ඇතිවීමට හේතුව නැති කිරීමෙන්, ඉඩ නොදීමෙන් බොහෝ සෙයින් සහනයට පත් වෙන්න පුළුවන්. මොකද අකුසල් අපි තුල ඇති වෙන්නේ නැත්නම් අපිට ලොකු සහනයක් ඇති වෙනවා. ඉතින් අපි මොකටද නිකන් ගිහිල්ලා කරදරේ වැටෙන්නේ? ඒ නිසා ඇහැ වහගන්න කියනවා යම් කිසි ප්‍රමාණයකට අවශ්‍ය දේට විතරක් එක යොදවගෙන අනවශ්‍ය දේවල් බලන්න නැතු වෙන්නේ. දැන් අපි පාරක් අයිනකට වෙලා එන එන මිනිස්සයාගේ මූණ දිහා බල බල හිටියොත් එමේ විවිධ වර්ගයේ මිනිස්සු වෙනවා. මේ මිනිස්සු දිහා බලාගෙන ඉඳීමෙන් අපිට ක්ලේශයන් මිසක් කුසල නම් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් සක්මන් කිරීමේදී හෝ පෞද්ගලිකව ඉඳීමේදී තමන්ට අවශ්‍ය තරම් යම් කිසි මේ අඩි 10 12 මේ දුර බිව බලාගෙන ඉන්න කියලා තියෙනවා. අනවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ නැති වෙන්න, දකින්නේ නැති වෙන්න. මෙහෙම හිටියාම අනතුරකට වාජනය වෙන්නෙත් නැහැ. මොකද බලන්න නැතුවම ඉන්නවත් නෙමෙයි. නමුත් අනවශ්‍ය දේවල් බලන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට මේ ඇහැ කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් 6 අපි සිහියෙන් වහගන්න ඕනේ. ගුත්තද්වාර කියන එකට. ඉතින් මෙන්න මේ භික්ෂුව හතරවෙනි වනය වැසීම කියන ඉන්ද්‍රිය සංවරය කියන ලක්ෂණයෙන් හෙවි. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ මේ ශාසනයෙහි දියුණුව ලැබීමටත් පැතිරීම ඇති කිරීමටත් හේතුවක් වෙනවා. පාලනය කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙනවා මේ ශාසනය. යම් භික්ෂුවක් දුන් අල්ලනවා නම්, යම් භික්ෂුවක් ධර්මය දේශනා කරනවා නම් බොහෝ දෙනෙකුට සතක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඔහුගේ ඒ ගුණේ පැතිරීමෙන් ඔහුට සිව්පසේ පහසුවෙන් උපදිනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඔහුට මේ ශාසනයේ තමන්ගේ ප්‍රතිපදාව નિરાයාසයෙන් කරගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද නැත්තම් ප්‍රත්‍යපහසුකම් නැත්තම් බඩගිනිනාට ආහාරයට යමක් නැත්තම් සිහිය පවත්වන්න අමාරුයි. දිගච්ඡා පරමා රෝග කියලා කියල තියෙනවා. මේ රෝගයන්ගින් තියෙන ලොකුම රෝගය තමයි බඩගින්න. ඒක කොච්චර බෙහෙත් බිව්වත් ඉවර වෙන්නේ නැහැ. හැමදාම බෙහෙත් බොන්න ඕන ලෙඩක්. ඒ වගේ කොයිතරම් හිත දියුණු කරලා තිබ්බත් බඩගින්න ඇති වුණොත් එම රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන්න බොහොම අමාරුයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ගතපච්ඡාගත වත පුරන භික්ෂුවකට පවා ඒ ගතපච්ඡාගත වත පුරන්න එකට බාධාවක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කමඨාන ගෙනියමින් පිණසිකා වඩිනවා, ගමේදිත් සිහියෙන් ඉන්නවා, නැවත එනකොටත් කමඨාන අරගෙන ඉන්නේ, සිහියෙන් කමඨාන අරගෙන ගිහිල්ලා එනවා කියන එක ටිකක් ගතපච්ඡාගත වත කියලා. නමුත් යම්කිසි භික්ෂුවකට තේජෝ ධාතුව අංග තුල අධික වීමෙන් අංග තුල දැවිලි හට ගැනීමෙන් සිහිය නැතු වෙන්න පුළුවන්. ඒ භික්ෂුවට ගමට ගිහිල්ලා කඳ උගුරක් බිව්වට පස්සේ උගුරු දෙක තුනක් බොනකොටලු සිහියේ එන්නේ. එතන ඉඳලලු කමටහන වඩන්න පටන් ගන්න. මොකද එතකන් ශරීර දුබලතාවය නිසා සිහිය පවත්වන්න දුෂ්කරතාවයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ප්‍රත්‍ය කියන එකත් පහසුවෙන් ලැබෙන්න ඕනේ. ඒක අපහසු ඇලෙන්නේ නැති එක වෙනම කතාවක්. ඇලීම සුදුසු නැහැ. නමුත් පහසුවෙන් ලැබිය යුතුයි. මෙන්න මේ කාරණයටත් මේ ධර්මදේශනාව උපකාර වෙනවා කියලා මට කතාවේ සඳහන් වෙනවා. 6 වෙනි කාරණය තමයි තීර්ථය දැනගන්න ඕන, තොටුපොළ දැනගන්න ඕන. බහුසුත වූ ආගමෙහි කෙලවරට පැමිණි ආගතාගම ධම්මදර විනයදර මාතිකාදර යම් භික්ෂුවක් ඉන්නවනම් ඒ භික්ෂුව කරා එළඹ කලින් කල ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද, මෙහි විස්තරය කුමක්ද යනුවෙන් ප්‍රශ්න ඇසීමෙන් ඒ භික්ෂුන් වහන්සේලා තමන්ට නොපෙනී තිබුණ දෙයක් මතු කරලා පෙන්නනවා. වැටහිලා තිබ්බ දෙයක් වඩා විපුල ලෙස වැටහීම පිණිස ධර්ම කරුණු පෙන්නනවා. සැක තියෙන තැනක් තියෙනවා නම් ඒ තැන දුරු කරනවා. මෙවැනි ආනිසංස ගොඩක් ලැබෙනවා මෙන්න මේ තීර්ථය දැනගැනීමේ. ඒ කියන්නේ තොටුපළ දැනගැනීමේ නිවන්ට බැසගත හැකි තැන නැත්නම් ධර්මයට බැසගත හැකි තැන දැනගන්න ඕනේ. පීතං ඥානාති බීපුදේ දන්නවා. බීපුදේ රහ දැනගන්නවා. යම් පුද්ගලෙක් නැත්නම් යම් භික්ෂුන් වහන්සේ නමක් සිහියෙන් බණ අහනවා නම් ගෞරවයෙන් කන් යොමු කරලා බණ අහනවා නම් ඒ ධර්ම කාරණා අවබෝධයෙන්ද හේතු වෙනවා. එතකොට ඒ ධර්ම කාරණා අවබෝධ වීමෙන් අර්ථය හා ධර්මයේ වැටහීමෙන් තරුණ වූ ප්‍රමෝද්‍ය හට ගන්නවා. ඒ ප්‍රමෝද්‍ය හට ගැනීමෙන් ප්‍රීතිය හට ගන්නවා. ඒ ප්‍රීතිය හට ගැනීමෙන් පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති කියලා කියන්නේ ඊට පස්සේ ඒ සහල් බව නිසා සැපේ විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියන්නේ සැපේ නිසා සිත සමාධිගත වෙනවා. මෙන්න මේ විමුක්තිය ලැබෙන ක්‍රමයක් බවට පත් වෙනවා මේ ධර්මයේ ඇසීම. මේ සිහියෙන් ධර්මයේ ඇසීමෙන් තමයි තමන්ට තේරෙන්නේ නැත්තේ මොනවද මේවා ගැන වැඩි තව දැනගන්න ඕනේද? තමන්ට තේරුනේ මොනවද? මේ තේරුණු දේවල් වල ඉතා විදර්ශනා ඥාන වලින් විනිවිද දැකිය යුතු තව යමක් තියෙනවද කියලා හිතලා බලලා ඒ පිළිබඳව හිත දියුණු කරගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් බණහන කෙනාට විතරයි. මොකද යම් ධර්ම දේශනාවක් ඇහුවහම ප්‍රගුණ කළ යුතු ආකාරයක් කියනවා. සෝත අහන්න ඕනේ, දත මතක තියාගන්න ඕනේ, වචසා පරිචිත වචනෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ කියන මේ පාළිය. මනසානුපෙක්ඛිත කියලා කියන්නේ මනසට වචනෙන් වචනේ අරගෙන තේරුම් හොයන්න ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්ද කියලා කියන්නේ විදර්ශනා ඥානවලි විනිවිද දකින්න ඕනේ. ඒ ධර්ම කාරණාව විනිවිද දකින්න ඕනේ. ඒ තරම් හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අවබෝධය ලැබෙන්නේ සිහියෙන් බණ අහන කෙනාට. එහෙම නැත්නම් එක ක්‍රමයක් තියෙනවා. කර්මස්ථානය කිනුත් ඒක දැනගන්න පුළුවන්. පංච මුත්තායතන සූත්‍රයේ ක්‍රම පහක්ම කියලා තියෙන මේ දේ දැනගන්න. හතරක්ම ධර්මයේ සම්බන්ධයි. පස්වෙනි එක කර්මස්ථානයේ සම්බන්ධයි. විමුත්තායතන සූත්‍රය කියලා කිව්වේ අංගුත්තර පංච නිපාතේ විමුත්තන පංච මුත්තායතන සූත්‍රය. මෙන්න මේ ආකාරයට දීපු දේ රහ දැනගන්න කියලා කියලා තියෙනවා. වීතිය දැනගන්න කියලා තියෙනවා. ආරෂ්ඨාංක මාර්ගය දැනගන්න කියලා තියෙනවා. ඒ ආරෂ්ඨාංක මාර්ගය පිළිබඳව බොහෝ දේ දැනගන්න තියෙනවා. ඒ වීතිය දැනගන්න කෙනායි වීතියෙහි පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ගෝචර කුසලෝ හෝති කියලා කියන්නේ හැසිරිය යුතු ප්‍රදේශය අඳුරගන්න කියලා කියනවා. දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානය හදාරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. ගෝචර කුසලෝ හෝති, දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒ හැසිරීම පිළිබඳව දක්ෂයෙක් වෙන්න ඕනේ. දැනගෙන විතරකුත් මදි. ඒ හැසිරිලා ඒ හැසිරීම පිළිබඳව දක්ෂභාවයක් ඇති කරගත යුතුය. ඉතුරු කරලා දවන්න ඕනේ. ප්‍රත්‍ය දායකයන්ට ඉතුරු නොවන පරිදි ප්‍රත්‍ය බාර ගැනීම නොකළ යුතුය. ප්‍රත්‍ය බාර ගැනීම නොකළ යුතුය. ඉතුරු කරලා තමයි ප්‍රත්‍ය බාර ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරයි. යම් භික්ෂුවක් චිර රාතක්, ඒ කියන්නේ බොහෝ කල් පැවිදි වෙලා ඉන්නවද? චිර පබ්බජිතද? සංඝ පීතෘද? සංඝ පරිනායකද? සංඝයාට පීතෘන් වහන්සේ කෙනෙක් බඳුද? සංඝයා පාලනය කරන්න සුදුසු භික්ෂුන් ඉන්නවද? ඒ භික්ෂුන් අතිරේක පූජාවකින් පූජා කරන්න ඕනේ. විශේෂ ගෞරව දක්වන්න ඕනේ. විශේෂ පූජා කරන්න ඕනේ. අන්න එහෙම වුණාම ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි, ඒ භික්ෂුන් වහන්සේලා හමුවෙහි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මෛත්‍රී සහගතව පැවැත්විය යුතුයි. නොහමුවේදී, ඒ කියන්නේ හම්බෙලා නැති, කියන්නේ ඒ භික්ෂුන් වහන්සේලා නැති තැන බැනලා හරියන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා නැති තැනත් මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම පැවැත්විය යුතුයි. මේ කාරණය අනික් අයට ආදර්ශය පිණිසත්, මේ ශාසනය මහත් බවට, විපුල බවට පත්වීම පිණිසත්, ඒ සංඝ පීතෘන් වහන්සේලාගේ අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය නවක භික්ෂූන් වහන්සේලාට සහ මේ ශාසනයට ලැබීම පිණිසත් හේතු වෙන ඉතා වටිනා ලක්ෂණයක්. ඉතින් යම් භික්ෂුවක් මෙන්න මේ 11 ධර්මයන්ගෙන් සමන්විත නම් ඒ භික්ෂුව මේ ධර්ම විනයේ වෘද්ධිය ඇතිවීමටත්, දියුණු ඇතිවීමටත්, විපුල බව පැතිරීම ඇතිවීමටත් සුදුසු පුද්ගලෙක් බවට පත් වෙනවා. උතුම් වූ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශාසනයෙහි වැඩිම පිළිවදව දේශනා කරපු මහා ගෝපාලක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. සාදු සාදු.